ඊළඟට එල්කේස් 16 ප්‍රමිතිය තව ඉස්සරහට යනකොට දේපළ පිරියතහ උපකරණ හඳුනගත්තට පස්සේ මිනුම්කරණය කරන්නේ කොහොමද? මේ සඳහා භාවිතා කරන ආකෘති දෙකක් තියෙනවා. පළවෙනි ආකෘතිය තමයි පිරිවැය ආකෘතිය. දෙවෙනි ආකෘතිය තමයි ප්‍රත්‍යාගණන ආකෘතිය. දේපළ පිරියත උපකරණ හඳුනගත්තට පස්සේ මිනුම්කරණය කිරීමේදී භාවිතා කරන ආකෘති දෙකක් තියෙනවා. පළවෙනි ආකෘතිය තමයි පිරිවැය ආකෘතිය. දෙවෙනි ආකෘතිය තමයි ප්‍රත්‍යාගණන ආකෘතිය. දැන් පිරිවැය ආකෘතිය කියන්නේ මොකක්ද? වත්කමේ පිරිවැය සමුචිතශය අඩු කර පවත්වාගෙන යන ආකෘතිය තමයි පිරිවැය ආකෘතිය වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි බෙදාහැරීමේ රටගමුකෝ. බෙදාහැරීමේ රටවල පිරිවැය ලක්ෂ 10 නම් ඒකින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හදන දවසට තිබෙන සමුචිත ෂය ප්‍රමාණය ලක්ෂ 2 නම් අර ලක්ෂ 10න් ලක්ෂ 2 අඩු කරන ලක්ෂ 8 පෙන්නුම් කර පවත්වාගෙන යන ආකෘතියට අපි කියන්නේ පිරිවැයක්. එතකොට බෙදාහැරීමේ රට නැවත මං එතනට ආවොත් බෙදාහැරීමේ රට ආයතනය තුල 10ක් තියෙනවා කියලා හිතන්නකො. ඒ 10ෙම එකම ගිණුමකනේ පෙන්වන්නේ බෙදාහැරීමේ රට කියලා. එතකොට 10ෙන් 6ක් පිරිවැය ආකෘතියට, ඉතුරු 4 ප්‍රත්‍යාගණන ආකෘතියට පවත්වාගෙන යන්න පුළුවන්ද? උත්තරේ බෑ. එක්කෝ බෙදාහැරීමේ රට 10ටම පිරිවැය ආකෘතිය පාවිච්චි කරන්න ඕන, නැත්නම් ප්‍රත්‍යාගණන ආකෘතිය පාවිච්චි කරන්න ඕන. කොටසකට පිරිවැය, කොටසකට ප්‍රත්‍යාගණන ආකෘතිය පාවිච්චි කරන්න බෑ එකම කාණ්ඩයේ වත්කම් පන්තියක් සඳහා. හැබැයි අපිට බෙදාහැරීමේ රටවලට පිරිවැය ආකෘතියක්, යන්ත්‍රවලට ප්‍රත්‍යාගණන ආකෘතියක් පුළුවන්. ඊළඟට අපි බලමු ප්‍රත්‍යාගණන ආකෘතිය කියන්නේ මොකක්ද. ප්‍රත්‍යාගණනය කියන්නේ මොකක්ද ඉස්සෙල්ලා? වක්කමක සාධාරණ අගේ නැවත තක්සේරු කිරීමට තමයි ප්‍රත්‍යාගණන අගේ ප්‍රත්‍යාගණනය කියලා කියන්නේ. ඇයි අපි වක්කමේ සාධාරණ අගේ නැවත තක්සේරු කරන්නේ? සංකල්පනාත්මක රාමුවට අනුව ගිනුම් කරන තොරතුරක තිබෙන්න ඕන ප්‍රධාන ගුණාත්මක ලක්ෂණයක් තමයි අදාළත්වය. අදාළත්වයේ නැමැති ප්‍රධාන ලක්ෂණය රැකගන්න නම් ප්‍රත්‍යාගණනය සිදු කළ යුතුම වෙනවා. අන්න ඒ අරමුණ ඔස්සේ අපි ප්‍රත්‍යාගණනයන් නිරන්තරයෙන් සිදු කරනවා. හරි, එතකොට අපිට විභාග අභ්‍යාසවලදී මේ ප්‍රත්‍යාගණනය සිදු කරන අවස්ථාව ලැබෙන්නේ එක්ක ගිනුම් කාලච්ඡේදයක් ආරම්භයේ, එක්ක ගිනුම් කාලච්ඡේදයක් අවසානයේ සමාගම් ගන්න හදනකොට. එතකොට මේ ප්‍රත්‍යාගණන ආකෘතිය කියන්නේ එහෙමනම් ප්‍රත්‍යාගණන අගයෙන් ප්‍රත්‍යාගණනය කරනකොටම ඒ වත්කම වෙනින් තියෙන සමුචිතශය අහෝසි වෙනවා. ඊට පස්සේ ප්‍රත්‍යාගණනෙන් පස්සේ තමයි ආයි නැවත සමුචිතශය උපදින්නේ. එහෙනම් ප්‍රත්‍යාගණන අගයෙන් ප්‍රත්‍යාගණනෙන් පසු සමුචිතශය අඩු කර පවත්වාගෙන යන ආකෘතිය තමයි ප්‍රත්‍යාගණන ආකෘතිය කියලා අපි අදහස් කරන්නේ. මේ ප්‍රත්‍යාගණනේ නිසා ඇතිවන ප්‍රතිඵල දෙකක් තියෙනවා. එක ප්‍රතිඵලයක් තමයි ප්‍රත්‍යාගණන අතිරික්තය, එහෙම නැත්නම් ප්‍රත්‍යාගණන ලාභය. අනෙක් ප්‍රතිඵලය තමයි ප්‍රත්‍යාගණන ඌනතාවය, නැත්නම් ප්‍රත්‍යාගණන අලාභය. මොකද්ද ප්‍රත්‍යාගණන අතිරික්තය කියන්නේ? වත්කමේ ධාරණගේට වඩා ප්‍රත්‍යාගණන අගේ වැඩි නම් ඇතිවන ප්‍රතිඵලය ප්‍රත්‍යාගණන ලාභය කියලා අපි හඳුනා ගන්නවා, නැත්නම් ප්‍රත්‍යාගණන අතිරික්තය කියලා අපි හඳුනා ගන්නවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් වත්කම ප්‍රත්‍යාගණනය කරන දවසට මෝටර රථයක් කියලා හිතමුකෝ. මේකේ ධාරණගේ 800 නම් ප්‍රත්‍යාගණනගේ 900 නම් ධාරණගේට වඩා ප්‍රත්‍යාගණනගේ වැඩිනේ. එහෙනම් වැඩි වෙනස වන, එතන වෙනස වන 100 ප්‍රත්‍යාගණන ලාභය. අලාභයක් කියන්නේ වත්කම ප්‍රත්‍යාගණනය කරන දවසට ධාරණගේ 800 නම් ප්‍රත්‍යාගණනගේ 600 නම් ධාරණගේට වඩා ප්‍රත්‍යාගණනගේ අඩු වෙනවනේ. එහෙනම් වෙනස වන 200ට තමයි කියන්නේ ප්‍රත්‍යාගණන අලාභය කියලා. එතකොට මේ ප්‍රත්‍යාගණන ලාභය සහ ප්‍රත්‍යාගනන අලාභය ගිනුම් ගත කිරීම තමා අපට වැදගත් වෙන්නේ. කොහොමද ප්‍රත්‍යාගනන ලාභයක් ගිනුම් ගත කරන්නේ? කොහොමද ප්‍රත්‍යාගනන අලාභයක් ගිනුම් ගත කරන්නේ? ඉස්සෙල්ලම අපි ප්‍රත්‍යාගනන ලාභයක් ගත්තොත්, හැබැයි එතනදී ප්‍රත්‍යාගනනය කරන්නේ වත්කම පළමු වතාවටද නැත්නම් මේ වත්කම ප්‍රත්‍යාගනනය කරපු එකක් නැවත ප්‍රත්‍යාගනනය කිරීමක්ද කියන එක අපිට වැදගත් වෙනවා. ඒ නිසා මුල්වරට වත්කම ප්‍රත්‍යාගනනය කරලා ඇතිවෙන ප්‍රතිඵලය ලාභයක් නම්, මුල්වරට වත්කම ප්‍රත්‍යාගනනය කරලා ඇතිවන ප්‍රතිඵලය ලාභයක් නම්, එය ගිනුම්ගත කිරීමේ දිත්ත සටහන තමා අදාළ වත්කම් ගිනුම හර ලාභය වෙනත් විස්තීර්ණ ආදායම් බැර, කියන්නේ ප්‍රත්‍යාගනන සංචිතයට බැර වෙන එක තමා වෙනත් විස්තීර්ණ ආදායම් වලට බැර වෙන්නේ. වෙනත් විස්තීර්ණ ආදායම් කියලා කියන්නේ මෙතන ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් කටයුත්තට පරිබාහිරව හට ගන්න ආදායම්. අන්න ඒකට තමයි වෙනත් විස්තීර්ණ ආදායම් කියන්නේ. ඔයා සමාගම් අභ්‍යාසයේ ලාභෝ හලාභා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය හදනකොට පහළම කොටස තමා වෙනත් විස්තීර්ණ ආදායම් ඉදිරිපත් කරන්නේ. එතකොට පළවෙනි වතාවට වත්කම ප්‍රත්‍යාගණනය කළ ලාභයක් නම් මොකද්ද දිට්ඨ සටහන? අදාළ වත්කම් ගිනුම හර වෙනත් ස්ථීර්ණ ආදායම් බැර. හැබැයි වත්කම පළවෙනි වතාවට ප්‍රත්‍යාගමනය කළා ආවේ අලාභයක් නම්? අලාභයක් නම් කොහොමද ඒක ගිනුම්ගත කිරීමේ දිත්ත සටහන වෙන්නේ? අලාභයේ ලාභාලාභ ගිනුමට තම හර වෙන්නේ. කොතනද වෙනත් වියදම් යටතේ? අදාළ වත්කම් ගිනුම බැර. අදාළ වත්කම් ගිනුම බැර. ලාභලාභ ගිනුම හර අදාළ වත්කම් ගිනුම බැර. ඔන්න මුල් වතාවට වත්කමක් ප්‍රත්‍යාගණනය කරලා ලාභයක් ආවොත් ඒක ගිනුම්ගත කිරීමේ දිත්ත සටහන වෙන්නේ, මම නැවත කියනවා, අදාළ වත්කම් ගිනුම හර වෙනත් ස්ථීර්ණ ආදායම් බැර. මුල් වතාවට වත්කම ප්‍රත්‍යාගණනය කරලා ආවේ අලාභයක් නම් ඒක ගිනුම්ගත කිරීමේ දිත්ත සටහන තමා ලාභාලාභ ගිනුම හර අදාළ වත්කම් ගිනුම බැර. අදාළ වත්කම් ගිනුම බැර. ඔන්න මේ උදාහරණය ලියන්න බලන්න. මෝටර් රථයක ධාරණ අගය 500යි. ප්‍රත්‍යාගණන අගය 600යි. මෝටර් රථයක ධාරණ අගය 500යි. ප්‍රත්‍යාගණන අගය 600යි. එතකොට ප්‍රතිඵලය 100ක ප්‍රත්‍යාගණන ලාභයක්. කොහොමද ගිනුම්ගත කිරීමේ දිත්ත සටහන වෙන්නේ? මෝටර් රථ ගිනුම හර 100යි. වෙනත් විස්තීර්ණ ආදායම් බැර 100යි. සරල උදාහරණයක්. මේ උදාහරණයත් චුට්ටක් පොතේ ලියාගෙන බලන්න. මෝටර් රථයක ධාරණ අගය 500යි. ප්‍රත්‍යාගණන අගය 350යි. දැන් එතන තිබෙන වෙනස 150 ප්‍රත්‍යාගණන අලාභයක්නේ. මේක මුල්වරට ඇති වුණා නම් කොහොමද ඒක ගිනුම් ගත කරන්නේ? ලාභාලාභ ගිනුම හර 150යි. මෝටර් රථ ගිනුම බැර 150යි. දැන් අපි බලමු ප්‍රත්‍යාගණනය කරන ලද වත්කම ආයමත් සැරයක් ප්‍රත්‍යාගණනය කරාම ඇතිවන ප්‍රතිඵලය වන ලාභය අලාභය කොහොමද ගිනුම් ගත කරන්නේ? ප්‍රත්‍යාගණනය කරන ලද වත්කම. මේක කලින් එකපාරක් දෙපාරක් තුන්පාරක් ප්‍රත්‍යාගණනය කළා තියෙන්න පුළුවන්. අපි දැන් කතා කරන්නේ ප්‍රවර්තන වර්ෂයේ. දැන් ප්‍රත්‍යාගණනය කරන දවසට, වර්තමානයේ ප්‍රත්‍යාගණනය කරන දවසට ඉන් ඇතිවන ප්‍රතිඵලය ගිනුම් ගත කරන්නේ කොහොමද කියන එකයි. එතකොට අපි ඒකෙන් ඉස්සෙල්ලම ගමුකෝ, නැවත වරක් ප්‍රත්‍යාගණනය කළ විට ලාභයක් ආවොත් කොහොමද? නැවතවරක් ප්‍රත්‍යාගරණය කළ විට වර්තමානයේ වත්කමෙන් ආවේ ලාභයක්. ලාභයක් නම් අනිවාර්යෙන් මේ ලාභය අදාළ වත්කම් ගිණුමට හර වෙන්න ඕන. අදාළ වත්කම් ගිණුමට හර වෙන්න ඕන. හැබැයි දැන් ලාභයක් න්යාවේ කලින් අවුරුද්දක මේ වත්කම ප්‍රත්‍යාගරණය කරලා අලාභයක් ඇවිල්ලා තියෙනවා නම් අලාභයක් ඇවිල්ලා තියෙනවා නම් අපිට පුළුවන් ඒ අතීත අලාභය වර්තමාන ලාභයට හිලව් කරන්න. වර්තමාන ලාභයට හිලව් කරන්න. එහෙනම් මේ හිලව් කරන ප්‍රමාණය ලාභාලාභ ගිණුමට තමා බැර වෙන්න ඕන. අලාභේ හිලව් කළාට පස්සේ තවත් ලාභේ ඉතුරු වෙනවා නම් ඒ ඉතුරු වෙන ප්‍රමාණය වෙනත් ස්ථීර්ණ ආදායම් ගිණුමට බැර වෙන්න ඕන. ටිකක් සංකීර්ණයි. මම ආයෙම සැරයක් ඒක කියනවා මෙන්න මෙහෙම උදාහරණකින්. එතකොට ලේසි. මෙන්න මේ උදාහරණය ලියා ගන්නකෝ බලන්න. ව්‍යාපාරයක් 2021/03/31 දින මෝටර් රථ රුපියල් 105,000 ප්‍රත්‍යාගණනය කරන ලදී. එදිනට මෙම රථවල ධාරණ අගය 350,000. ධාරණගේ 350,000. මෙම රථය 2020/03/31 දින ප්‍රත්‍යාගණනය කිරීමෙන් රුපියල් 50,000 අලාභයක් ඇතිවිය. 2020/03/31 දින ප්‍රත්‍යාගණනය කිරීමෙන් 50,000 අලාභයක් ඇතිවිය. දැන් අපෙන් අහනවා 2021/03/31 දින එනම් දැන් වර්තමානයේ මෝටරතවල ප්‍රත්‍යාගණන ප්‍රතිඵලය වාර්තා කිරීමට අදාළ ඩිත්ත සටහන ලියන්න කියලා. එතකොට කොහොමද ඉස්සෙල්ලම ප්‍රත්‍යාගණන ප්‍රතිඵලය බලාගෙන ඉන්නේ පැයි? ධාරණ වටිනාකම 350,000යි ප්‍රත්‍යාගණන වටිනාකම 105,000යි. එතකොට ප්‍රත්‍යාගණන ලාභය 150,000යි. කලින් අවුරුද්දක 2020/03/31 මේක ප්‍රත්‍යාගණනය කළා. දැන් පාඩුවක් තියෙනවා 50,000ක. එතකොට වර්තමාන 150,000 ලාභයෙන් පුළුවන් අර කලින් අවුරුද්ද ඇතිවෙච්ච 50,000 හිලව් කරන්න. හිලව් කරාම 150,000ෙන් 50,000 හිලව් වුණාම තව ඉතිරි වෙන ලාභේ ලක්ෂයක්. අන්න ඒකයි ඉතිරි ලාභය කියන්නේ. දැන් කොහොමද මේක ගිණුම් ගත කරන්නේ? වර්තමාන ලාභය වන 150,000 මෝටර රථ ගිණුම හර 150,000යි. හිලව් කරන 50,000 ලාභාලාභ ගිණුමට බැර 50,000යි. එතන සමාගම් ගාන හදනකොට ලාභාලාභ ගිණුමට බැර වෙනවා කියන්නේ වෙනත් වියදම් වලින් අඩු වෙනවා. ඉතිරි වෙනවනේ තව ලක්ෂයක ලාභයක්. ඒක වෙනත් ස්ථීර්ණ ආදායම් බැර ලක්ෂයයි. අන්න ditto සටහන ගිය විදිය ප්‍රත්‍යාගණනය කරපු වත්කමක ඇතිවෙච්ච ලාභයක් හෝ අලාභයක් වර්තමානයේ ඇතිවෙන ලාභයකට අලාභයකට හිලව් කරන විදිය. දැන් මම කතා කරේ ලාභය ගැන විතරයි. දැන් ඒකේ අනික් පැත්තරත් අපි එමු. මොකද්ද? නැවත වරක් සිදු කරන ලද ප්‍රත්‍යාගණනයකදී අලාභයක් ආවා. හැබැයි මේ වක්කම ඊට කලින් අවුරුද්දක ප්‍රත්‍යාගණනය කරලා ලාභයක් තියෙනවා. ලාභයක් තියෙනවා. එහෙනම් කොහොමද වර්තමාන ප්‍රත්‍යාගණන අලාභය සටහන් කරන්නේ? දැන් එතනදී අපිට පුළුවන් වර්තමානයේ ඇති වෙලා තියෙන අලාභය කලින් අවුරුද්දේ ඇති උන ලාභයට හිලව් කරන්න. ඒතර ලාභේ තිබ්බේ ගිය වර්ෂයක වෙනත් ස්ථිරණ ආදායම්වලටනේ. ආදායම්වලටනේ ගි. ඒතකොට එතනට තමයි හිලව් කරන්න දාන්නේ. අපි හිලව් කිරීමට ඒ අගේ දාන්නේ ඒක කලින් වර්ෂයක ගිහිපු තැනට. ඒ අනුව දැන් මෙන්න මේ උදාහරණෙත් දැන් ලියන්න බලන්න ඒක තේරුම් ගන්න. ව්‍යාපාරයක් 2020 3/31 දින මෝටර් රථ 104කට ප්‍රත්‍යාගණනය කරන ලදී. 104කට ප්‍රත්‍යාගණනය කරන ලදී. එදිනට එම රථවල ධාරණ වටිනාකම එදිනට එම රථවල ධාරණ වටිනාකම 550,000කි. 550,000කි. මෙම රථ 2020 3/31 දින ප්‍රත්‍යාගණනය කිරීමෙන් 50,000ක ලාභයක් ඇති වී තිබුණි. මෙම රථ 2020 3/31 දින ප්‍රත්‍යාගණනය කිරීමෙන් 50,000ක ලාභයක් ඇති වී තිබුණි. අපෙන් අහන්නේ 2020 3/31 දින මේ මෝටර රථවල ප්‍රත්‍යාගණන ප්‍රතිඵලයේ සටහන් කිරීමේ ජර්නල් සටහන ඉදිරිපත් කරා. දැන් ඉස්සෙල්ලම බලමු 2021 3/31 දින ප්‍රත්‍යාගණන ප්‍රතිඵලය මොකද්ද කියලා. මෝටර රථවල ධාරණගේ 550යි. ප්‍රත්‍යාගණනගේ 400යි. එන 150,000ක අලාභයක් නැති වෙලා තියෙන්නේ වර්තමානයේ. එන අලාභය 150,000යි දැන් තියෙන. හැබැයි මේ මෝටර රථය 2021 3/31 ප්‍රත්‍යාගණනය කළ 50,000ක ලාභයක් ලැබිලා තියෙනවා. දැන් පුළුවන් ඒ අතීතයේ ඇති වෙච්ච 50,000ේ ලාභයට දැන් ඇති වෙලා තියෙන අලාභ හිලව් කරන්න. හැබැයි 150ම බෑ. 50යි පුළුවන්. අයි 50යිනේ ලාභෙ තිබ්බේ. එතකොට 150න් 50 හිලව් වුණාම තව ඉතිරි වෙන අලාභේ තියෙනවා 100ක්, ලක්ෂයක්. ඒක පාඩුවක් විදියට අඳුන ගන්නම වෙනවා. එතකොට මෙන්න බලන්නකෝ දිත්ත සටහන යන විදිහ. එතකොට අපි අර හිලව් කරන වර්තමාන අලාභයෙන් කලින් අවුරුද්දේ ලාභයට හිලව් කරන 50,000 තියෙනවනේ. ඒ 50,000 වෙනත් විස්තීර්ණ ආදායම් හර 50,000යි. වෙනත් විස්තීර්ණ ආදායම් හර 50,000යි. හිලව් කරගන්න බැරි ලක්ෂය ලාභලාභ හර ලක්ෂයයි. සම්පූර්ණ අලාභය මෝටර රථ ගිනුම බැරෙක් 150,000යි. අන්න බලන්න ජර්නල් සටහන ලියන විදිහ. ජර්නල් සටහන ලියන විදිහ. දැන් වෙනත් විස්තීර්ණ ආදායම් වලට හර වෙන 50,000 ඔයකොල්ලෝ කොතනද ඒක දාන්නේ? ලාභ අලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියවෙන්න ඕන මෝටර රථ ප්‍රත්‍යාගණන අලාභය 50,000 වරහන් ඇතුලේ. හිලව් කරගන්න බැරි ලක්ෂයේ වෙනත් වියදම් වලට යන්න ඕන. සම්පූර්ණ අලාභ 150,000 දේපල පිරියත සටහනේ ඔයගොල්ලන්ට මතක ඇති මෝටර රථ තීරුව ගත්තාම එතනින් ප්‍රත්‍යාගණනය යටතේ අඩු වෙන්න ඕන 150. ඔන්න සටහන් කරන විදිය. එතකොට ඔන්න අපි දැනගත්තා ප්‍රත්‍යාගණන ආකෘතිය පාවිච්චි කරනකොට අදාළ වත්කම ප්‍රත්‍යාගණනය කිරීම නිසා මුල්වරට ලාභයක් ආවහම කොහොමද ගිණුම් ගත කරන්නේ? මුල්වරට අලාභයක් ආවහම කොහොමද ගිණුම් ගත කරන්නේ? ඒ වගේම අදාළ වත්කම නැවත වරක් ප්‍රත්‍යාගණනයක් සිදු කරනකොට ලාභයක් ආවහම කොහොමද ගිණුම් ගත කරන්නේ? එතකොට ඒ ලාභයෙන් අතීත අලාභයක් කොහොමද හිලව් කරන්නේ. ඒ වගේමයි නැවත වරක් ප්‍රත්‍යාගරණය කරනකොට අලාභයක් ආවහම කොහොමද ගිනුම් ගත කරන්නේ. එතකොට ඒ අලාභේ ගිනුම් ගත කරනකොට අතීත ලාභයකට කොහොමද ඒක හිලව් කරන්නේ. දැන් හැබැයි අපිට මෙහෙම හිලව් කරන්න බෑ. මෝටරත ප්‍රත්‍යාගරණය කරනකොට නැවත වරක් අලාභයක් ආව කියලා හිතමුකෝ. අලාභයක් ආව කියලා හිතමුකෝ. යන්ත්‍ර කලින් අවුරුද්දක ප්‍රත්‍යාගරණය කළා ඇති වෙච්ච ලාභයකට අර අලාභ හිලව් කරන්න බෑ. කාණ්ඩේ වෙනස්නේ. ඒතර මෝටරත නැවත වරක් ප්‍රත්‍යාගරණය කිරීමෙන් ඇති වෙච්ච අලාභය කලින් අවුරුද්දක යන්ත්‍ර ප්‍රත්‍යාගරණය කිරීමෙන් ඇති වූ ලාභයකට අපිට හිලව් කරන්න බෑමයි. ඒක හොඳට අවධාරණය කරගන්න. ඒතකොට මේක අපිට ලැබෙන ගැටලුවක්. සමාගම් අභ්‍යාසයේ වෙන්න පුළුවන්, බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් එනවා මේ ප්‍රමිතියේ තව අන්තිම කොටසට. දේපළ පිරියත උපකරණ ෂය කරන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. සරල මාර්ග ෂය ක්‍රමය, දෙවෙනි එක හීනවන ෂය ක්‍රමය. සරල මාර්ග ෂය ක්‍රමයට කොහොමද වාර්ෂික ෂය ගණනය කරන්නේ? වත්කමේ පිරිවැය හෝ ප්‍රත්‍යාගන නගින් සුන්බුන් නගේ අඩු කරලා ඵලදායි ජීව කාල බෙදලා. හීනවන ෂය ක්‍රමයට කොහොමද අපි වාර්ෂික ෂය ගණනය කරගන්නේ? වත්කමේ ධාරණ අගය ගුණ කරනවා ෂය අනුපාතේ. එතනදී හීනවන ෂය ක්‍රමේ ෂය අනුපාතේ අපිට විභාග ගැටළුවලදී දෙනවා. විභාග ගැටළුවලදී දෙනවා. එතකොට ඒක අපිට ගණනය කරගැනීමේ අවශ්‍යතාවයක් හටගන්නේ නැහැ. ඊළඟස්සේ අපි ගියාම දේපළ පිරිත උපකරණයක් ඉවත් කිරීමේදී කොහොමද ගිණුම් ගත කිරීම සිදු කරන්නේ? එතකොට ඒකෙදි අනුගමනය කරන්න ඕන ditth සතහන් අනුපිළිවෙල තියෙනවා. ඉස්සෙල්ලාම ඉවත් කරන වත්කමේ පිරිවැය අයින් කරන්න ඕන. කොහාටද අයින් කරන්නේ? පොදු ලෙජරේ තියෙන ඉවත් කිරීමේ ගිණුමකට. ඇයි ඉවත් කිරීමේ ගිණුමක් අපි හදන්නේ? වත්කම ඉවත් කිරීමෙන් ඇතිවන ලාභේ අලාභේ ගණනය කරගන්න. හරිද? ලාභය අලාභේ ගණනය කරගන්නකොට ලාභයක් නම් අපි ලාභ ලාභ ගිණුමේ වෙනත් ආදායම් වලට දානවා. අලාභයක් නම් ඕනම වත්කමක අලාභයක් නම් අපි ඒක ලාභ ලාභ ගිණුමේ වෙනත් වියදම් වලට දානවා. ඉස්සෙල්ලම කරන්නේ වත්කමේ පිරිවැය ඉවත් කරනකොට ඒකේ දීප්ත සටහන මොකද්ද? ඉවත් කිරීමේ ගිණුම හර වෙනවා, අදාළ වත්කම් ගිණුම බැර වෙනවා. ඊට පස්සේ වෙන්න ඕන වැඩේ තමයි ඒ ඉවත් කරන වත්කමේ සමුචිත ෂය වහාම අයින් කරන්න ඕනේ. ඒකට අදාළ දීප්ත සටහන තමයි සමුචිත ෂය ගිණුම හර වෙනවා, ඉවත් කිරීමේ ගිණුම බැර වෙනවා. ඊට පස්සේ වත්කමේ විකුණුම් මිල මුදලින් ලැබෙනවා නම් මුදල් හර වෙනවා, මුදලින් ලැබෙන්නේ නැත්නම් අදාළ වත්කම් ණයගැති ගිණුම හර වෙනවා. අනිවාර්යෙන් විකුණුම් වටිනාකම ඉවත් කිරීමේ ගිණුමට බැර වෙන්න ඕන. වත්කම හුවමාරු කිරීමක් නම් අපි අලුත් රටේ ගන්න පරණ එක දීලා නම් අර වත්කමේ හුවමාරු වගේ අදාළ වත්කම් ගිණුමට හර වෙනවා නව වත්කමේ පිරිවැය කොටසක් විදිහට. ඒකම වත්කම් ඉවත් කිරීමේ ගිණුමට බැර වෙනවා පැරණි වත්කමේ විකුණුම් ආදායම විදිහට. පහ, වත්කම ඉවත් කිරීමෙන් ලාභයක් නම් ආවේ ඉවත් කිරීමේ ගිණුමට හර වෙනවා, ලාභ ලාභ ගිණුමට බැර වෙනවා. වත්කම ඉවත් කිරීමෙන් අලාභයක් නම් ආවේ ලාභ ලාභ ගිණුමට හර වෙනවා, ඉවත් කිරීමේ ගිණුමට බැර වෙනවා. එතකොට අපිට ඒ වත්කම ඉවත් කිරීම පිළිබඳව ගැටලු විභාගවලදී ලැබෙනවා. එතකොට ඒක විසඳා ගැනීම කළ යුතු වෙනවා. ওই ditth සතහන් පහ පිළිබඳව අවබෝධය අවශ්‍යයි. එතකොට ඒක ගොඩක් වෙලාවට වැරදි නිවැරදි කිරීම යටදෙත් අපිට ලැබෙනවා. එතකොට ඒ වැරදි විදිහට ගිනුම් ගත කරලා තියෙනවා. එතකොට ඒක නිවැරදි කර ගැනීම අපේ දැනුම භාවිතා කරලා සිදු කළ යුතු වෙනවා. ඊළඟට මේ ප්‍රමිතිය අවසන් කරන්නයි ලෑස්තිය. ඕනම ප්‍රමිතියක් අවසන් කරනකොට මූල්‍ය ප්‍රකාශනවල ඒ පිළිබඳව සිදු කළ යුතු හෙළිදරව් කිරීම ඉදිරිපත් කරන්න ඕන. මූල්‍ය ප්‍රකාශනවල ඒ පිළිබඳව සිදු කළ යුතු හෙළිදරව් කිරීම ඉදිරිපත් කරන්න ඕන. එතකොට LKS 16 ප්‍රමිතියට අනුව මොනවද සිදු කළ යුතු හෙළිදරව් කිරීම වෙන්නේ? 1. දල ධාරණ අගය නිශ්චය කිරීම සඳහා භාවිතා කළ මිනුම් කරන පදනම හෙළිදරව් කරන්න. දල ධාරණ අගය නිශ්චය කිරීම සඳහා භාවිතා කළ මිනුම් කරන පදනම සටහන් කරන්න ඕන, සඳහන් කරන්න ඕන. දෙවෙනි එක තමා භාවිතා කළ ෂය ක්‍රමය සඳහන් කරන්න ඕන. සරල මාර්ග ෂය ක්‍රමේද හීනමන ෂය ක්‍රමේද කියන්නේ. තුන, භාවිතා කළ ෂය අනුපාතය. කෝ පලදායි ජීව කාලය දෙකෙන් එකක් අපි පිළිදරව් කළ යුතු වෙනවා. හතර, කාලච්ඡේදය ආරම්භයේදී හා අවසානයේදී දළ ධාරණ අගයන් හා සමුචිත ෂය ප්‍රමාණයන් හෙළිදරව් කළ යුතු වෙනවා. ඒතුරු ගොඩක් වෙලාවට මේ හෙළිදරව් කිරීම පිළිබඳව බහුවර්ණ පේපර් එකේ MCQ පේපර් එකේ අහන්න පුළුවන්. ඒවා පිළිබඳව මතකේ තබා ගත යුතු වෙනවා. මේට අදාළ අභ්‍යාසවල ඔයගොල්ලෝ නියැලීම තුළින් මේක ප්‍රගුණ කරගන්න පුළුවන්. ස්තුතියි.